මාර්තු 8 වෙනිදා අද දිනයට හේතන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අද අපි ඕස්ට්‍රේලියාවේ වැසෙන ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳවත් ටිකක් වැඩිපුර කතා බහ කරන්න තීරණය කළා. ඒ සඳහා අපිත් සමග එකතු වන්නේ සිඩ්නි නුවර කාන්තා හිංසනය පිළිබඳව විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළත් විශේෂ මෙහෙවරක් කළ පසුගිය වසරේ හාමනි අවෝඩ් සම්මානයෙන්ද පිදුම් ලද නීතිඥ නාලිකා පද්මසේන. නාලිකා, අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් සරිත.
ඔව් නාලිකා, අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තමයි අපි මේ කතා බහ කරන්නේ. නමුත් අපි වැඩි ප්‍රවදානියම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික සංක්‍රමණික කාන්තාවන් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන. ඉතින් මම මුලින්ම ඔබෙන් ඇහුවොත් මේ කාන්තා දිනේ දවසේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික කාන්තාවන් මේ ඔස්ට්‍රේලියාවේ සිටින ඔවුන්ට මේ සමාජයේ හිමි වෙලා තිබෙන ස්ථානය සහ ඔවුන් සිටින තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
ජාත්‍යන්තර කාන්තා දිනය ගැන කතා කරනවා. ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන කතා කරනකොට ඉතිස්සල මම පොඩ්ඩක් ජාත්‍යන්තර කාන්තා දිනේ කියන්නේ මොකද, කොයි විදිහටද මේ කියන එක පොඩ්ඩක් මතක් කරන්න. අපි හොඳටම දන්නවා මේ මුල කාලේ කාන්තාවන්ගේ අධ්‍යාපනික වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් තීරණ ගැනීමේ අයිතිය, ඊළඟට මේ පවුලේ දේවල් පිළිබඳ තීරණ ගැනීමේදී සවා මේ අතිවාසිකම් තිබුණේ නැහැ. පස්සේ ওই ඒව ගැන ගොඩක් ස්ත්‍රීවාදී يعني ෆෙමිනිසම් මූවමන්ට් එක සම්බන්ධයෙන් ගොඩාක් දේවල් කරලා අද අපි කාන්තාවන් විදිහට මම කියන්නේ ශ්‍රී ලංකාවේ හෝ ඔස්ට්‍රේලියාවේ හෝ ලෝකේ වෙන ඕනම රටකදී අපි මේ අවුරුදු දශක දෙක තුනකට කලට වැඩිය අපි ඇත්තටම ගොඩාක් අයිතිවාසිකම් අත්විඳිනවා. 100%ක්ම කියලා කියන්න අමාරුයි. එතකොට දැන් අර අහපු ප්‍රශ්නේ ගත්තහම ඇත්තටම මම සංසන්දනාත්මකව බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාවක් අපි ඇත්තටම ලංකාවේදී අපිට අවශ්‍ය කරන අධ්‍යාපන පහසුකම් ඒක මෙහෙම අපිට තියෙන සම්පත් එක්ක බලනකොට අපිට සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවකට අධ්‍යාපනයේ අධාරීමේ අයිතිවාසිකම, ඊළඟට ඡන්දේ පාවිච්චිීමේ අයිතිය, දේශපාලනමේ මතක දැවීමේ අයිතිය, එක්කම දේශපාලනයේ ගිහිල්ලකින් පාර්ලිමේන්තු දේශපාලනය කිරීමේ අයිතිය, එහෙම එකක්ම තියෙනවා අපිට. කාන්තා අදත්තේටම් ඩොමෙස්ටික් වයලන්ස් වගේ දේවල් ගැන කතා වෙනද, කාන්තාවන් එරෙහි වෙන විවිධාකාරයේ හිංසාවාදී ක්‍රියාවන් එක්ක බලනකොට දැන් ඔතන තියෙන වෙනස තියෙන්නේ අපේ නීති පද්ධතීන් අතර තියෙන විෂමතාවන් හා නීති පද්ධතීන් වලින් ලැබෙන විශේෂ වරප්‍රසාද, කියන්නේ පහසුකම් සහ ඒවාට ලබා ගැනීම, ඒ වගේ තමයි අපි ඇත්තටම ගොඩක් වෙනස් වෙනවා නම් එන්නේ. ඒකෙදී ගොඩක් වෙලාවට වෙන්නේ අපිට ලංකාවේදී ඒ සම්බන්ධයෙන් සමහර වෙලාවට සම්පත් නැතිකම. දැන් විශේෂයෙන් මම උදාහරණයක් ගත්තොත් දැන් අපි මෙහෙන ශ්‍රී ලාංකික කාන්තාවකට මොන හරි වගේ දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න ඕන නම් මෙහි තියෙන කවුන්සලින් ශ්‍රී ලංකාවේ තියෙන, නමුත් අපි ඒක විවිධාකාර හේතුන් නිසා අපි ඒවා ලබා ගැනීමට මේ මැලිකමක් දක්වනවා. නමුත් දැන් මෙහෙදී කන්ෆිඩෙන්ෂියල් කියන්නේ තනි හෝ ඒ කවුන්සලින් සර්විස් හැකට යන්න පුළුවන්. ඊපස්සේ නීති පද්ධතිය හරහා අවශ්‍ය ආධාර ලබා ගන්න පුළුවන්. මේ නොමිලේ නීති ආධාර ලබා ගැනීමේ පහසුකම් මෙහි තියෙනවා. ඊට පස්සේ නීති පද්ධතිය තුළින් ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රොටෙක්ෂන් එකක් ලැබිලා තියෙනවා. ඒකම දැන් මෙහි ඔස්ට්‍රේලියාවේදී ඕන කෙනෙකුට අවශ්‍ය ඕනම අවස්ථාවකදී ඕනෑම දෙයක් ඉගෙන ගැනීම, ඉතින් ඕනම මේ යුනිවර්සිටි එකට හරි ටේෆ් එකට හරි වෙනත් පෞද්ගලික ආයතනයක හරි ඉගෙන ගැනීමේ පහසුව තියෙනවා.
ඔතෙන් විවිධ වීසා කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාවේ සිට කාන්තාවන් පැමිණෙන ඔස්ට්‍රේලියාවට ඔවුන් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේදී මුහුණ දෙන්නා වූ අභියෝග සහ ඒ ගැටලු පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මෙහෙමයි, දැන් ඇත්තටම මේ ශ්‍රී ලංකාවෙන් එන කොට ගොඩක් වෙලාවට මම ඇත්තටම ඔස්ට්‍රේලියාවට ඉන්න අවුරුදු 20යි. දැන් මම ඒ කාලේ එනකොට ඇත්තටම මේ මම දැකපු මෙහෙ කිවිච්ච වාතාවරණය තමයි කාන්තාවක් කෝපෙන්නේ. ඒ ආවහම ඒගොල්ලන්ට නොමිලේ ඒකම ඇක්සස් තියෙනවා මේ අවශ්‍ය විදිහට ඉගෙන ගැනීමට හරි, එහෙම නැත්තම් රැකියාවට යාම පිළිබඳව ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා කාලේ නම් තිබුණා මේ සහනාධාර ක්‍රමයන්. අවුරුදු දෙකක් යනකම් මේ කියන්නේ රටේ පදිංචිය සෙටුව වෙනකම් මේ ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. නමුත් දැන් එන්නේ සියලු සමහර පහසුකම් අඩුවීමක් වෙලා දැන් ඇත්තටම මේ මූලිකම දැන් අලුතෙන් එන පවුලකට විශේෂයෙන්ම කාන්තාවකට මුහුණ පාන වෙලා තියෙන දෙයක් තමයි ඉස්සෙල්ල පවුල ගොඩනගාගෙන මේ කියන්නේ රැකියාවක් කිරීම. ඊට පස්සේ කොහොමද ඒ රැකියාවකට යාමට කලින් මේ අවශ්‍ය කරන එක්ස්පීරියන්ස් එක කියන්නේ පුහුණු වීම, ඒ වගේ දේවල් පිළිබඳව තමයි මේ මූලිකම ඊළඟට ගැටලුව තියෙන්නේ. දැන් ඔය හේතුන් මත ගොඩක් වෙලාවට ඕවා මුල් කරගෙන මූල්‍යමය විෂමතා මුල් කරගෙන ඊට පස්සේ ගොඩක් වෙලාවට මම කියව කරන අතරතුර හම්බෙලා මිසෙන අපිට දකින්න ලැබෙන ගොඩක් දේවල් තමයි ඊට පස්සේ පවුල් අතර අසමගිකම් සහ මේ හිංසන කටයුතු හිංසන ක්‍රියා වැඩිවීම තුළින් ගොඩක් කාන්තාවන් මානසික ආතතිය වගේ හිරිහැරවට භාජනය වෙනවා. ගොඩක් වෙලාවට ඊළඟට ඒ ගැන කතා කරන සමහරු අලුතෙන්ම එන කෙනෙක් දන්නේ මෙහි තියෙන අවශ්‍ය කරන සේවාවන් මොනවාද කියලා. ඒව කොයි විදිහටද හොයාගන්නේ, කාගෙන් දහන්නේ, ඔය ප්‍රශ්න තමයි මුලින්ම ඇත්තටම කියන්නේ අලුතෙන්ම එන කෙනෙක්ට තියෙන ප්‍රශ්න. අපි කියන්නේ ස්කිල් මයිග්‍රේෂන් කියලා. ඒක ගොඩක් අපි ශ්‍රී ලාංකික කාන්තාවන් වැටෙන්නේ ඕගනයිසේ ඒගොල්ලන්ට භාෂාමය ගොඩක් වෙලාට භාෂාමය මේ හරදරයක් නැහැ. ඒව තමයි මේ ගොඩක් වෙලාවට මම දැකලා තියෙන මේ ශ්‍රී ලාංකික කාන්තාවන් මුණපාන කරදර.
අපි ඔස්ට්‍රේලියාවේ විසින් ශ්‍රී ලාංකික කාන්තාවන් වර්ගීකරණය කළොත් මේ පළමු වන පරම්පරාවේ සංක්‍රමණික කාන්තාවන් බොහෝ විට ඔවුන් තමන්ගේ පවුල නඩත්තු කරනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල සමග ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම ඔවුන්ට මෙහිදී දරුවන් ලැබිලා දෙවන පරම්පරාවේ සමාජිකයනුත් ඇති වෙනවා. ඉතින් මේ ආකාරයට මේ කොහොමද අපි ශ්‍රී ලාංකික කාන්තාව ඔස්ට්‍රේලියාවේදී මේ ඇතිවන්නා වූ සංස්කෘතික ඝට්ටනය, එහෙම නැත්නම් මේ පරම්පරාවන් එකිනෙකා සමග කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
අපි ප්‍රජාවක් විදිහට මේ රටේ අපිට තියෙනවා මේ ආණ්ඩුවින්ම ආධාර කරන අපේ භාෂාව රැකගන්න, ඊළඟට අපේ දේවල් අපේ විදිහටම අපේ කම රැකගෙන ඉස්සරහට යන්න ඕන තරම් මේ පහසුකම් සලසලා තියෙනවා. ඒවට උදව් කරනවා. එතකොට දැන් අපි සංස්කෘතිමය වශයෙන් මම කියන එක පිළිගන්නවා. දැන් අපි ඇත්තටම එතකොට දැන් සංස්කෘතිකමය ගත්තන අපිට නැති කරගන්න පුළුවන් පළවෙනිම අපි ඇත්තටම කරන්න ඕනේ අපි ජාතියක් විදිහට අපි කියනක අපේ කම කියනක රැක ගන්න ඕනේ. එතකොට ඒක අපේ දරුවන්ට ඒ විදිහට කියා දීලා ඒක ලබා දුන්නහම ඒ දැනීම එතකොට ඒ ළමයි දන්නවද මෙහෙදී අපි දැන් ඇත්තටම දැන් මේ මෙහෙ තියෙනවා සිංහල පාසල් කරනවා, ඊට පස්සේ සංස්කෘතික මේ වැඩ සිද්ධ වෙනවා. එතකොට ඔය වගේ දේවල් වලට අපි ළමයි යොමු කරාම අඩු ගානේ දැන් අපේ සංස්කෘතිය මෙන්න මේ විදිහ දේවල් තමයි වෙන්නේ කියනක ඒ ළමයින්ට දැනීමක් ලැබෙනවා. ළමයින්ට මේ අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියෙනවා. එතකොට දැන් ওই ගොඩාක් මේ සංස්කෘතිකයි ගැටෙන නැති කරන්න පුළුවන්. ඇත්තටම දෙමාපියන් විදිහට අපි ඒ දේවල් මේ ළමයි එක්ක සාකච්ඡා කිරීම තුළින් ගොඩාක් දේවල් විසඳන්න පුළුවන්. හැබැයි ඒකම තියෙනවා දැන් මෙහි අපි විතරක් නෙමෙයි. එතකොට අපි දැනගන්න ඕනේ අපි අනිත් යන කොට්ටාස එක්ක කොයි විදිහටද දැන් මෙහි ගොඩක් තියෙන හොඳ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් අපි කොයි විදිහටද අපේ සමත් එක්ක ඉස්සරහට ගෙන යන්නේ කියන එක අපි අවබෝධයෙන් සිටිය යුතුයි. ඒතකොට ඒ විදිහට තමයි මේ මම දකින විදිහට මේ රටේ සිදුවන ගොඩාක් සංස්කෘතික මේ ගැටන මේ අවම කර ගැනීමට පුළුවන් එක විදිහක් තමයි ඒක. දැන් පාසලේ වෙන්නේ මොනවාද, පාසලේ මේ නිතර කමියුනිකේෂන් තියාගන්න ඕනේ එකම ළමයි එක්ක, ඒ දේවල් වලට සහභාගී වෙන්න ඕනේ, මෙහි තියෙන දේවල් මොනවද කියලා මේ කතා කරන්න ඕනේ, අපේ දේවල් වලට ළමයි යොමු කරන්න ඕනේ, එකගෙන යන්න ඕනේ, යාළුව සම්බන්ධ කරවන්න ඕනේ. ඒ තුලින් තමයි ඇත්තටම අපි සංස්කෘතික ගැටන මේ අඩු කරගන්න පුළුවන්.
ඔනාලිකා, දැන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරොත් ඔබ කලින් සඳහන් කළ ආකාරයට මේ ඔස්ට්‍රේලියාව තුළ සුවිශේෂී අවස්ථාවන් තිබෙනවා. ශ්‍රී ලංකාවට වඩා විවිධ අවස්ථාවන් මෙහිදී කාන්තාවන්ට හමු වෙනවා. දැන් ඔබ කොහොමද දකින්නේ මේ ශ්‍රී ලාංකික කාන්තාව ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ ආකල්පමය වශයෙන් ඔවුන්ගේ වෙනසක් සිදු විය යුතුද, ඔවුන් ඉදිරියට යාම පිළිබඳ ඔබ අදහස කුමක්ද? අපි ඒ ගැනත් දැනගන්න කැමතියි.
ගොඩක් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම දකින සමහර කොටස් කියන්නේ කාන්තාවන් අපේ අපේ ඇත්තටම කාන්තාවන් කියන්නේ විවිධ රැකියාවන් වලින් ගොඩාක් මේ ඉහළ තැන්වල ගොඩාක් කියන්නේ ලංකාවටත් මේ රටේ ගොඩාක් ඉහළ තැන්වල ඉන්න කාන්තාවන් ඉන්නවා. හැබැයි මන් දැකලා නැති දෙයක් තමයි දැන් මේ අපේ ප්‍රජාවක් විදිහට දැන් අපේ ගොඩක් ප්‍රජා වැඩසටහිතු වලදී කාන්තාවකට ලැබෙන අවස්ථාව සහ ලබා දෙන මම කතා කරන ඔපර්චුනිටිස් කියන එක ඇත්තටම අඩුයි. එතකොට ගොඩක් වෙලාවට දැන් කාන්තාවකට මේ මම දැකලා නැහැ ඇත්තටම තාම මෙහි මේ තරහා කියන්නේ විවිධ ප්‍රජා වැඩසටහන් වලදී කාන්තාවක් ඉදිරියට ගිහිල්ලා කරනවා මම තාම දැකලා නැහැ. කියන්නේ මම දැකලා තියෙන කමියුනිටි ඕර්ගනයිසේෂන්ස් වල ඉන්නවා. නමුත් දැන් ඒ වගේ කෙනෙක්ට මම කියන්නේ මේ කාන්තාවන් මීට වැඩිය අපේ ප්‍රජාවත් එක්ක සහ අපේ සොසයිටි එකේ සිංහල සොසයිටි එක විතර නෙමෙයි මේ ඔස්ට්‍රේලියානු සමාජය තුළත් මීට වැඩිය ඉස්සර ඇවිල්ලා අපි මේ සංස්කෘතිය තුළ අපේ සංස්කෘතිය හා අනිත් සංස්කෘතියන් එක්ක ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒවට මම හිතන්නේ මේ අපේ ප්‍රජානායකිනුත් ඒකට උදව් කළ යුතුයි. ඒ කාන්තාවන්ගේ ඇත්තටම තියෙන ස්කිල්ස් හැකියාවන් උදව් කරගන්න මේ ප්‍රජාවේ ඉදිරියට යන්න ඒව තමයි විය යුතුයි. අපි ප්‍රජාවසිගේට ඇත්තටම ගොඩාක් වෙලාවට තාමත්ම පසුපසින් ඉන්නවා කියලා මට නම් පේන්නේ. මේ මොකද මං දැකලා තියෙන මං අනිත් කමියුනිටිස් එක්ක වැඩ කරනකොට කියන්නේ අනිත් ප්‍රජා කොටස් එක්ක වැඩ කරනකොට මම දැකලා තියෙනවා කාන්තාවන් කොයි විදිහටද ඒ ප්‍රජාවේ වැඩ කටයුතු වලදී ඉස්සරහට ගෙනන්නේ. කියන්නේ ළමයි එක්ක වැඩ කරන්න ප්‍රජාව ඉස්සරහට ගෙනියන්නේ මේ සමාජය තුළ මොනතරම් දේවල් කරනවාද කියලා මම දැකලා තියෙනවා. ඉතින් දැන් අපි ඇත්තටම මේ සිංහල ජන සමාජයේ යටින් තාමත් ඉතාම පිටිපස්සෙන් ඉන්නවා කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මම ඇත්තටම කියන්නේ දැන් මේ රටේ ගොඩාක් දේවල් ආයතන වල මෙහි අපි ලබා ගන්න පුළුවන් සේවාවන් ගොඩාක් අපි ඇක්සෙස් කරන්නේ. ඒ වගේ දේවල් මීට වැඩිය අපි සහයෝගයෙන් මීට වැඩිය එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම නම් හිතන්නේ මේ ගොඩක්ම මේ අපේ සමාජයේ කියන්නේ අපි ඉන්ඩිවිජුවල්ස් විතරක් නෙමෙයි ඒකම මේ මොකද මම හැමතිස්සෙම මම කතා කරන දෙයක් තමයි මේ ලිංගික සම්බන්ධතාවය විතරක් නෙමෙයි ලිංගික සාධාරණත්වය. කියන්නේ අපි හැම කෙනාම ගැහැණු හෝ පිරිමි හෝ හැම කෙනාටම සමබරතාවයනේ. නමුත් ඒක මම කතා කරන දෙයක් තමයි මේ සාධාරණත්වය. දෙගොල්ලන්ටම ඒ සාධාරණත්වය ඉතිරි යුතුයි. ඒක වෙන්න නම් අපි හැම කෙනාම අනිත් අපි දන්නවා නම් වෙන කෙනෙක්ට හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාවන් අපි අරගෙන ඒක මේ සමාජය තුළ අපි මේ වැඩි ඉස්සරහට යන්න තව මේ දේවල් කරන්න කළ යුතුයි කියන එක තමයි මම දකින මට දෙන්න පුළුවන් පණිවිඩය. මේ විශේෂයෙන්ම කාන්තාවන්ට
මං හිතන්නේ පණිවිඩයත් සමඟ අපි කතාව අවසන් කරමු. ගොඩක් ස්තුතියි නාලිකා අපිත් එකතු වුණාට අද කාන්තා දිනේ වෙනුවෙන් කතා බහ කරන්න.
බොහොම ස්තුතියි චරිතා මේ අවස්ථාව ලබා දුන්නා.